සමන්තාචක්කවාලේසු අත්ත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සන්ති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කුරු රට කම්මාස්ස ධම්ම කියන නිගමෙහි, ඒ කියන්නේ වෙළඳ ගම්මානෙහි නිගමෙහි මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්නට යෙදුණා. මහා සතිපට්ඨාන සූත්‍රය කියලා කියන්නේ නිර්වාණ ධාතුවට පත් විය හැකි, එහෙම නැත්නම් අරිහත්වය සාක්ෂාත් කිරීමට හැකි ක්‍රමවේද 21ක් දක්වමින් කරපු විශිෂ්ට දේශනාව. මේ දේශනාව අපිට දීඝනිකායෙහි මහා වග්ගයේ පාලියෙහි හම්බ වෙනවා. ඒ වගේම මජ්ඣිම නිකායෙත් මේ සතිපට්ඨාන සූත්‍රය අපිට මුණගැහෙනවා. මේ සතිපට්ඨාන සූත්‍රයේ හැටියට ප්‍රධාන වශයෙන් නිවන් දොරටු හතරක් තියෙනවා. ඒ හතර සවිස්තර වශයෙන් 21ක් වෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ මීට අමතර කර්මස්ථාන වලින් වෙන ක්‍රමවලින් නිවන් දකින්න බෑ කියලා. දැන් උදාහරණයකට 18 ධාතුන් මෙනෙහි කරලා නිවන් දැකීම මේ සතිපට්ඨානේ සඳහන් කරලා නැහැ. සතර ආහාර සම්මර්සණය කළ නිවන් දැකීම මෙහි සඳහන් කරලා නැහැ. ඉන්ද්‍රිය ධර්ම භාවනාව සඳහන් කරලා නැහැ. මේ ආදී දෙසට තවත් ඕනතරම් භාවනා ක්‍රමයන් අපිට ධර්මයේ තුලින් තේරුම් ගන්නට පුළුවන්. නමුත් මේ සඳහන් කරලා තියෙන්නේ විශේෂම 21ක්. ඒ 21 ප්‍රධාන වශයෙන් කොටස් හතරකට කැඩෙනවා. මොනවාද හතර? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කායානුපස්සනාව කියලා කියන්නේ කය අනුව බලමින් නැවත නැවත කය යථා ස්වභාවය තේරුම් ගනිමින් වාසය කිරීම. වේදනානුපස්සනාව කියලා කියන්නේ අපි හැමෝටම හැමතිස්සෙම වේදනාවක් හටගන්නවා. ඒ වේදනාව මෙනෙහි කරමින් නැත්තම් ඒ ගැන අවබෝධයෙන් යුක්තව ඒ වේදනාවේ යථා ස්වභාවය තේරුම් අරගෙන වාසය කරනවා. ඊළඟට චිත්තානුපස්සනාව අපිට පහළ වෙන සිත් සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ඇතුව ඒ සිත් නැවත නැවත බලමින් ඒ සිත් තුළ යථා ස්වභාවය මෙනෙහි කරමින් වාසය කරනවා. ඊළඟට ධම්මානුපස්සනාව. ඒ කියන්නේ අපේ సంతාණයට අයත් වූ ආධ්‍යාත්මික බාහිර වූ ධර්මයන්ගේ ධර්ම ස්වභාවය බලමින් වාසය කරනවා. මේ සතිපට්ඨාන හතර සවිස්තර වෙනවා. කායානුපස්සනාව 14 ආකාරයක් වෙනවා. වේදනානුපස්සනාව 1යි, චිත්තානුපස්සනාව 1යි, ධම්මානුපස්සනාව 5. කායානුපස්සනාවේ 14 තමයි ආනාපාන සති පබ්බය, ඉරියාපත භාවනාව, චතු සම්පජඤ්ඤ භාවනාව, ධාතු මනසිකාරය, කායගතා සතිය සහ නව සීවතිකය. සීවතික කියලා කියන්නේ මලමිනි නැත්තම් සොහොන් වල දාලා තියෙන මලමිනි සම්බන්ධයෙන් මෙනෙහි කිරීම. එක නමයක් වෙනවා ඒ මිනිහ ස්වභාවය අනුව. එතකොට 5යි 9යි 14යි. වේදනානුපස්සනාව 1යි, චිත්තානුපස්සනාවත් 1යි, ධම්මානුපස්සනාව 5වැදෑරුම්. නීවරණ පබ්බය, නීවරණ භාවනාව, ස්කන්ධ භාවනාව, ආයතන භාවනාව, බොජ්ජංග භාවනාව සහ ආර්ය සත්‍ය භාවනාව කියලා. එතකොට සියල්ල 14යි 1යි 1යි 5යි 21යි. 21 තැනක අරිහත්ත්වය කුළු ගන්වමින් කරපු දේශනාවක් තමයි මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාවේ තියෙන චිත්තානුපස්සනාව අද කාලේ ගොඩාක් බෞද්ධයෝ අපි දන්න අය ධර්මයට දැදී අය මේ චිත්තානුපස්සනාව කරන්න උනන්දු වෙනවා. කොහොමද මේ චිත්තානුපස්සනාව සිද්ධ කරන්නේ? ඒකෙන් අපි ඉදිරියට යන්නේද කොහොමද, යන්නේ කොහොමද කියන එක මේ දේශනාවෙන් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී මේ දේශනාව සඳහා දායකත්වයේ ධර්මින් අනුග්‍රහ කරන්නේ නදීකා කළුපහන මහත්මිය, මනෝජ් කන්නංගර මහත්මයා සහ චතුසදී කන්නංගර දියණිය කියන පවුලේ උදවිය තමයි මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. සුජීවත්ව වෙසෙන තමන්ගේ මෞතුමිය වෙන මල්ලිකා කළුපහන, සෝමසිරි කළුපහන දෙමව්පියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවිනයේ පිණිසත්, ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසත් හේතු වේවා. විශේෂයෙන්ම අසනීපයෙන් පසුවන මල්ලිකා කළුපහන මෑණියන්ට නිදුක් නිරෝගී භාවය ලැබේවා. සුජීවත්ව වාසය කරන හැම දිනාටම සිත ශාන්තිය සිද්ධ වේවා. පරලොව සැපත් කරුණාසේන කන්නංගර පියතුමාටත්, AKD සෝමවති මවටත්, ඇල්බර්ට් මලල්ගොඩ මහත්මාටත්, මෙරායා මලල්ගොඩ මැතිනියටත්, අංගෝසිඤ්ඤෝ කළුපහන, ද විලිසිඳ හාමිනේ කළුපහන යන ආච්චිලා අම්මලා සීයලා සියලු දෙනාටම සත්‍යාබෝධයේ පිණිස, චතුරාර්ය සත්‍යාබෝධයේ පිණිස මේ කුසලයෝ හේතු වේවා කියන හිතෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කරන්නේ. ඒ නම් සඳහන් වෙච්ච හැම සියලු දෙනාටම මේ පින අයිති වේවා, ඔවුන්ගේ භවගමන සුවපත් වේ, නිවනින් සැනසෙත්වා, සුජීවත්ව වාසය කරන හැම දෙනාටම විශේෂයෙන් මේ මල්ලිකා කළුපහන මෙතනියටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. නදීකා කළුපහන, මනෝජ් කන්නංගර, චතුදසී කන්නංගර, චතුසදී කන්නංගර කියන මේ හැම දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් වැඩි, මෙලව දෙවුනුව පරලව සුගතිය කෙලවර නිවනම වේවා කියන හිතත් ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කරන හැම සියලු දෙනාටම විවට්ට ගාමිනී කුශලයක්ම වේවා කියන හිතෙන් අපි ධර්ම ශ්‍රවණය සිද්ධ කරමු. චිත්තානුපස්සනාව කියලා කියන්නේ සිත අනුව බලමින් වාසය කිරීම, නැවත නැවත බලමින් වාසය කිරීම. මේ සතිපට්ඨාන භාවනාව සිද්ධ කරනකොට ඒකේ ප්‍රධාන වශයෙන් අංග තුනක් තියෙනවා. එකක් තමයි සිත නානා අරමුණු වල පිට යන්න දෙන්නේ නැතුව ඒ අදාළ අරමුණෙහිම පිහිටන්නට ඕනේ. නිරර්ථක චිත්ත චාර වළක්වලා ඒ අදාළ ගැළපෙන භවනා ආරම්මණයේ හොඳට අරගෙන පිහිටන්නට ඕනේ. ඒක සතිය නැමැති ධර්මයෙන් සිද්ධ කරන්නේ. ඒ වගේම ඒ භවනා ආරම්මණය හොඳින් ළඟට අරගෙන බලන්නට ඕනේ. හොඳ අවධානයකින් බලන්නට ඕනේ. නිකන් දුරින් බලන්න වගේ ඕනාවට එපාවට බලන්නේ නැතුව ඒක හොඳින් බලන්නට ඕනේ. මොකද්ද මේ හොඳින් බැලීමේ පරමාර්ථය? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය සිතට ප්‍රකට වෙන ආකාරයෙන් බලන්නට ඕනේ. සිත නානා අරමුණු වලට යන්න දෙන්නේ නැතුව අදාළ අරමුණේම පිහිටන්නට ඕනේ. හොඳින් මේ අරමුණ දකින්නට ඕනේ නුවණින් සිහියෙන්. ත්‍රිලක්ෂණය ප්‍රකට වෙන ධර්මයේ ත්‍රිලක්ෂණය ප්‍රකට කර ගනිමින් ප්‍රකට වෙන ආකාරයෙන් මේක බලන්නට ඕන. තුන්වෙනි කරුණ තමයි මේක නැවත නැවත බලන්නට ඕනේ. එකවරක් දෙවරක් නෙමෙයි, නැවත 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 බලන්නට ඕනේ. කොතෙක් කල්ද ක්ලේශ ධර්මයෝ ප්‍රහාණය වන තෙක් බලන්නට ඕනේ. පරිඤ්ඤා කෘත්‍ය අවසාන වන තෙක් බලන්නට ඕනේ. ඒ ධර්මයේ සම්බන්ධයෙන් තියෙන සම්මෝහය සම්පූර්ණයෙන් දුරු වෙනකන් මේක බලන්නට ඕන. මේක තමයි සතිපට්ඨානය වඩනකොට මතක තබා ගන්න ඕන කරුණු තුන. මම නැවත කිව්වොත් සිත නානා අරමුණු වලට යන්නේ නැතුව ඒ අදාළ භවනා ආරම්භනේ පිහිටන චිත්තානුපස්සනාව නම් සිත්වල පිහිටන්නට ඕන. සිත් ගැන මෙනෙහි කරන්නට ඕන. සිත් බලන්නට ඕන. ඒතර අනවශ්‍ය අරමුණු, gedara dorē weda katiyutu, වෙන වෙන දේවල් රටේ තුළ ඒ වෙලාවට ඒව හිතුවත් භවනාව කරන්නට බෑනේ. ඒ වෙලාවේදී සිතේ නිර්ර්ථක චිත්තාචාර හැසිරීම් වළක්වලා ඒ අදාළ අරමුණෙහි පිහිටන්නට ඕන. ඒක සතියෙන් කරන්න. ඒ නිසා තමයි සතිපට්ඨාන කියලා කියන්නේ. සති කියලා කියන්නේ සති චෛතසිකයට නමක්. පට්ඨාන කියලා කියන්නේ ඨාන කියලා කියන්නේ සිටීම කියන එකයි. සිටීමෙහි තව අර්ථයක් තමයි ගමන වැළැක්වීම කියලා. දැන් උදාහරණයකට අපි ගමනක් යමින් ඉන්නකොට සිට ගන්නවා කියලා කියන්නේ යන්නේක නතර වුණා කියන එකනේ. එහෙම නැත්නම් යම් තැනක දෙයක් තැම්පත් කරලා තියෙනකොට කියනවා සිටිනවා කියලා. බෝතලේ හිටලා හිටවනවා කියලා කියනවා. වාහනේ හිටවනවා කියලා සමහර කියනවා. සමහර පැතිවල කියන්නේ බස් එක හිටවනවා කියලා. ඒ යම් තැනක තියෙනවා. ඉඳගෙන හිටියත් කොහොම හිටියත් යම් තැනක තැබීම. තැබීම කියලා කියන්නේ ගමනාගමනේ යන එන එක, එහෙම යන එක වළක්වනවා කියන එක. සිත එහෙම යන එක යන ස්වභාවයක් තියෙනවා සිතේ. නානා අරමුණු වලට පණින ගතියක්, යන ගතියක් වඳුරෙක් වගේ. මේ නාම ධර්ම අතර සතිය, සිහිය ප්‍රධානියා බවට පත් වෙලා, මූලිකයා බවට පත් වෙලා මේ සිතේ ගමන වළක්වලා සිත එක තැනක පිහිටනවා. ඒ ප්‍රධාන භාවයේ තමයි ප කියන උපසර්ගයෙන් කිව්වේ. ඨාන කියලා කිව්වේ ගමන වැළැක්වීම. පဋාණ කියලා කියන්නේ තමන් ප්‍රධාන වෙලා තමන් සමග සම්ප්‍රයුක්ත ධර්මවල එහෙට මෙහෙට යන එක වළක්වන දේ. ඒක තමයි සතිය. සතියේව පဋාණං සතිපဋාණං. සතියම තමයි ප්‍රධානියා වෙලා සිත එහෙ මෙහෙ යන එක වළක්වලා අදාළ අරමුණෙහි මනාකොට පිහිටවන්නේ. සමාධිය තියෙනකොට ඒක හොඳට අරමුණේ සමව පිහිටනවා. ඉන්ද්‍රිය ධර්ම සම වෙලා කෙලෙස් ධර්ම යටපත් කරමින් ඉන්ද්‍රිය සමවෙච්ච අවස්ථාව ඉන්ද්‍රිය බැලන්ස් වෙමින් බැලන්ස් කරමින් නැත්නම් එහෙම තමයි සමබර වූ අවස්ථාවේදී අරමුණේ හොඳට මනාකොට හරියට පෙට්ටියක උඩුපියනයි යටිපියනයි මනාකොට වැහෙන්නා වගේ හොඳට අරමුණේ පිහිටවන්නේ සමාධිය කෘත්‍යය. සිත අරමුණ දෙතට අරගෙන හොඳට අරමුණට ලං කරලා බලන්නේ මේ සතියෙන්. හිත පිට යන දෙන එක වළක්වලා. සමාධියත් පිට යන එක වළක්වනවා. මෙතනදී අපි සතිය ගැන කතා කරන්නේ. සතම සතිපට්ඨාන කියලා කිව්වේ. තව ක්‍රමයකට සතිපට්ඨාන විස්තර කරන්න පුළුවන් සතිය පිහිටන තැන. එතකොට පට්ඨාන වෙන්නේ කය, වේදනාව, සිත හෝ ධර්ම. ඒක තව ක්‍රමයක්. සතිය එකක් සතිපට්ඨානය එකක් තව ඒකේ හැටියට කලින් විස්තර කරේ සතියම තමයි සතිපට්ඨානය. ඉතින් කෙසේ වෙතත් සතිපට්ඨානය වඩනකොට ඔය කියන කරුණ මතක තියාගන්න. හොඳට අරමුණේ පිට යන්නේ නැතුව ඒ අදාළ අරමුණු වලටම යොමු වෙන්නට ඕන. ඒක තමයි සතිපට්ඨාන කියන එකේ අර්ථය. හිත පිට යන්න දෙන්නේ නැහැ. අදාළ අරමුණ දැන් තමන් තෝරගත්තේ කායනුපස්සනාව නම් කයි. චිත්තානුපස්සනාව නම් සිතේ. වේදනානුපස්සනාව වේදනාව පිළිබඳ ධම්මානුපස්සනාව ධර්ම පිළිබඳ මෙනෙහි කරන්නේ. ධර්ම කියන්නේ පොත්වල ඉගෙන ගන්න ධර්මය නෙමෙයි, මේ නිස්සත්ත්‍ය නිජීව ධර්ම ගැන. ඊළඟට දෙවෙනි එක තමයි හොඳට ලං වෙලා බලන්නට ඕනේ. ඕනාවට පාවට නෙවෙයි, මානසිකාරය හොඳට සිද්ධ කරන්නට ඕනේ. එතකොට සාමාන්‍යයෙන් වෙන වැඩවලින් වැළකිලා තමන් ඒකටම යොමු වෙලා බලන්නට ඕනේ. දැන් අපි පොතක් පතක් කියවනකොට වෙන දෙයක් අහහවක කියවුවොත් ඔක හරියට කියවෙන්නේ නැහැ. වැඩක් කරනකොට කෝල් එකක කෙනෙක් එක්ක කතා කර කර මේ වැඩේ කරොත් ඒක කෙරෙන්නේ නැහැ නේ. පොතක් ලියන එක පොතක් කියවන එක කරන්න බෑ. හරි අමාරු. සමහර අයට පුළුවන් ඉතින් වැඩ දෙක තුනක් කරන්න. නමුත් සාමාන්‍යයෙන් කරන්න අමාරු. අපි එක එකට අවධානය දෙන්නට ඕනේ. භාවනා කරනකොට සම්පූර්ණයෙන් ඒකට අවධානය දෙන්න. ඒ වෙලාවෙදී අනිත් වැඩේම වලකින. ඒ කියන්නේ ජීවිතයේ හැම වැඩක් මතපසු කරන්න කියන එක නෙවෙයි. ඒ භාවනා කරන වෙලාවෙදී තමන් ඒකට සම්පූර්ණ යොමු වෙන්නට ඕන. හොඳට ලං වෙලා අරමුණ ගන්නට ඕන. මොකද්ද මේකේ බලාපොරොත්තුව? මේ චිත්ත කාය වේදනා ධර්මවල යථා ස්වභාවය මතු කරගනිමින්, දකිමින්, ප්‍රකට කරගනිමින් බලන්නට ඕන. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් ප්‍රකට කරගැනීම බලන්නට ඕන. ඒකට සිහිය නුවණ තියෙන්නට ඕන, ඉගෙනගෙන යම් ප්‍රමාණයකට තියෙන්නට ඕන. කොහොමද බලන්න කියලා, කොහොමද මෙනෙහි කරන්නට ඕන කියලා දැනගෙන ඉන්නට ඕන. ඊළඟට තුන්වෙනි එක තමයි මේක එකවරක් දෙවරක් නෙවෙයි දිනපතා කරන්නට ඕන. හැමතිස්සම කරන්නට කියලා නියමයක් නැහැ. නමුත් නිතර නිතර කරන්නට ඕන. එහෙම කරනකොට තමයි මේ කෙලෙස් ප්‍රහාණය කොයි දක්වා කරන්නට ඕනේද? කෙලෙස් දුරු වෙනකන් කරන්නට ඕන. විකල්පයක් නැහැ. අදාළ වැඩි කෙලෙස් දුරු කළා සසරෙන් ඈතර වීම නම් ඒක දක්වාම කරන්නට ඕන. මගදී නතර කරන්නට බෑ. නිසා මේ සතිපට්ඨාන භාවනාව ආරම්භ කරනකොට ඔය කරුණු තින හිතේ දරා ගන්නට ඕන. ඊළඟට දැන් තියෙනවා චිත්තානුපස්සනාව. සිතම නැවත නැවත අනුපස්සනා කිරීම. සිතම අනුපස්සනා කිරීම. ඉස්සලා අපි දැනගන්න මොකද්ද සිත කියන්නේ කියලා. සිත කියලා කියන්නේ මේ රූපයෙන් අන්නේ වෙච්ච අපේ సంతානයේ තියෙන මේ හිතන දෙයට කල්පනා කරන්නේ අපි. හිතනවා, සමහරට ඇලෙනවා, ගැටෙනවා. මේ සියල්ල කරන්නේ සිතෙන්. සාමාන්‍යයෙන් ධර්මයේ කියන චිත්ත චෛතසික කියලා ඒ දෙක ඔක්කොම එකතු කරලා ගන්න මෙතනදී. චෛතසික සමගයදෙන සිත. පොදුවේ. සමහරලාවට අපේ සිතෙන් අපි දේවල් වලට ඇලෙනවා. සමහරට ගැටෙනවා. සමහරට මුලා වෙනවා. සමහර වෙලාවට නිදිමත එනවා. සමහරට විසිරෙනවා. සමහර අවස්ථාවල සමහර යෝගීන් භාවනාවෙන් හිත ඉහළට ඉහළට දියුණු කරනවා. මහග්ගත භාවයට එනවා. සිත කෙලෙස් වලින් මුදව ගන්නවා. සමාහිත කර ගන්නවා. ඒ වගේම සාමාන්‍ය මට්ටමින් හිත කෙලෙස් වලින් මුදවනවා. මේ එක එක විදිහට අපේ සිත පවතිනවා. එක එක අවස්ථාවල. හැබැයි ඔය කියපු අවස්ථාවල එකක තමයි තියෙන්නේ. එක්ක ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, නැත්තම් තීන මිද්දෙන්, නැත්තම් විසිරිච්ච බවෙන්, නැත්තම් කුසල සිතෙන්. එහෙම නැත්තම් ඉහළ සමාධිමත් සිතෙන් භාවනා යෝගියෙක් නම්. මේ අවස්ථාවල තමයි අපේ සිත තියෙන්නේ. භවාංග අවස්ථාව කියලා කියන්නේ ඒක අපිට නොතේරෙන අවස්ථාවක්. ඒ අවස්ථාවේදී සිත එතන අපි කියන්නේ නිදීගත් අවස්ථාව කියලා. බවංග අතරත්පත් අතරින් පතරත් බවංග පතනය වෙනවා. නමුත් ඒක ප්‍රධාන වශයෙන් නිදිගත් අවස්ථාව. ඔය අවස්ථාවල තමයි අපේ සිත තියෙන්නේ. වෙන අවස්ථාවක් නෙවෙයි. දැන් මෙනෙහි කරන්න තියෙන්නේ මෙහෙමයි. මොන අවස්ථාවේ සිත තිබුණත් ඒ පවතින සිතක් විතරයි. මම කියලා කෙනෙක් නෙවෙයි. මොකද අපිට සාමාන්‍යයෙන් අපිට තේරෙන්නේ අපි හිතන්නේ මම දෙයකට ඇලුනා. මම දෙයක් එක ගැටුණා. මම ශෝක කරා. මම බිය වුණා. මට නිදිමතයි. මට මගේ හිත විසිරිලා. මේ දවස්වල මගේ මූඩ් එක හොඳ නැහැ. මම ගොඩක් සතුටින් ඉන්නේ. මේ ආදී ලෙසට අපි විවහාර කරනවන එක එක විදිහට. මේ සියල්ල විවහාර කරන අපේ හිත සම්බන්ධයෙන්. දැන් මේ දවස්වල මම මහතයි, කෙට්ටුයි, ශරීර ශක්තිය තියෙනවා, නැහැ, රෝගී, මේ රූපකය ගැන. අපි චිත්තානුපස්සනාදී සිත සම්බන්ධයෙන්. එතකොට හොඳ හෝ නරක කවර හෝ සිතවිලි සහිතව සිතත් එක්ක තමයි වාසය කරන්නේ. සිත තමයි පහළ වෙන්නේ. චිත්තානුපස්සනාවේ කරන්නට ඕනේ ඒ සිත් හුදු සිතක් පමණයි කියන එක තේරුම් ගන්න එක. නැවත නැවත තේරුම් ගන්න එක. දැන් මොකද්ද මේ සිත කියලා කියන්නේ? ධර්මානුකූලව කිව්වොත් සිත කියලා කියන්නේ සිතන දෙයට අරමුණු සිතන නිසා සිතක චින්තේතේති චිත්තං අරමුණු ගැන හිතනවා. තව ක්‍රමයකට කිව්වොත් ලෝකේ එක එක අරමුණු තියෙනවා. ඒ අරමුණු අතරින් එක එක අරමුණු එක එක වෙලාවට අරගන්නවා. වෙන් කරලා අරගන්නවා. අවධානය දෙනවා. දැනගන්නවා. ඒක තමයි සිත කියලා කියන්නේ. ඒ වෙලාවේදී යම් යම් හැඟීම් පහළ වෙනවා. විඳීම් තියෙනවා. දැනගැනීම්, හඳුනා ගැනීම් තියෙනවා. එක එක ගති පහළ වෙනවා. වේදනාව, සංඥාව, ස්පර්ශය අපි එක එක නම් වලින් කියන්නේ. මේ ඔක්කොම එක තමයි මේ සිත පහළ වෙන්නේ. ඒතර ඒ නිසා ඒවා වෙනම බෙදන්නට අවශ්‍ය නැහැ. අරමුණු හිතනවා, අරමුණු දැනගන්නවා, එච්චරයි. ඒ ප්‍රමාණවත්. හැබැයි සමහර ලාවට ඒකත් එක්ක එක එක ෆ්ලේවර්ස් නේද? ඇලෙන ගති, ගැටපැටෙන ගති, මේ ගති ස්වභාව ටික තියෙන හොඳට තේරුම් ගන්න. සමහර වෙලාවට හොඳට භාවනා හැම කරනකොට, බුද්ධ වන්දනා හැම කරනකොට හිත හොඳට ප්‍රභාෂ්වරයි, පිරිසුදුයි, නිවැරදි. හැබැයි කවුරු හරි එක ගැටිලා ඉන්නකොට හිත ප්‍රදුෂ්‍යයි, බය වෙලා ඉන්නකොට ගැස්සෙනවා හිත. නිදිමත වෙලාවේදී බර වෙනවා හිත. කයත් ඒ වෙලාවට බර වෙනවා. කම්මැලි වෙලාට මොනවද කරන්නට හිතෙන්නේ? හොඳ උද්‍යෝගිමත් වැඩ කරන හිත ප්‍රභාස්වරයි, හොඳට වේගයෙන් වැඩ කරන භාවනා අවස්ථාවකදීම හිත ප්‍රභාස්වර වෙලා තියෙනවා. විසිරුණාම අලු ගොඩකට ගලක් ගැහුවා වගේ මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරි වෙනවා. ඇලුනම ඒක අතහැර ගන්න බෑ. මුලා වුණාම අපිට තේරෙන්නේ නැහැ කොහොමද කටයුතු කරන්න කියලා, සත්‍ය මොකද්ද කියලා වටහා ගන්න බැරි අතරමං වෙනවා. මේ ආදී එක එක විදිහට මේක වැටෙන්න පටන් ගන්නවා. අභිධර්ම එහෙම ගැඹුරෙන් ඉගෙන ගත්තම ඒ තියෙන අවස්ථාවල මේ ධර්ම තමයි පවතින්නේ කියලා තේරුම් ගන්නට පුළුවන් වෙනවා. මොකද්ද අපි කරන්නට ඕනේ? මේ කවර සිතක් පහළ වුණත්, කවර අවස්ථාවක හිටියත්, මොන මානසික මට්ටමක හිටියත්, අපි කියන මූඩ් එකක හිටියා වෙන්න පුළුවන්, ඒ වෙලාවේ තියෙන ඉමෝෂන් එකක, නැත්නම් මානසික තත්ත්වයක් හැඟීමක හිටියා වෙන්නට පුළුවන්, ඒක ඉතා බලවත් ඉන්ටෙන්ස් එකක් වෙන්නට පුළුවන්. මේ මොනවා හරි ඒ හැඟීම්, දැනීම්, විඳීම්, ඒ සියලුම දේවල් මේ සිතේ තමයි තියෙන්නේ. හිත එක්ක ප්‍රතිබද්ධයි, සිතට සම්බන්ධයි. ඒවා සියල්ල සිත කියලා සලකන ප්‍රමාණව. ගොඩාක් ඇනලයිස් කරන්න අවශ්‍ය නැහැ. ඒ පවතින්නේ සිතක්. සිත කියලා කියන්නේ අරමුණ දැන ගැනීමනේ. අන්න අරමුණෙන් වෙන් කරලා දැන ගැනීම. ඒකත් එක්ක අර කියපු ගති ස්වභාවත් පහළ වෙනවා. මේක රූපෙන් අන්නේ වූ දෙයක්. රූපෙන් අන්නේ වූ භාවය කොහොමද? මේ නාම ධර්මයෝ යම්කිසි දෙයක් පිළිබඳව තියෙන. යම්කිසි දෙයක් පිළිබඳව තියෙන එක. රූප ධර්ම එහෙම නැහැ. දැන් උදාහරණයකට අපි ඉන්දියාවේ ටාජ් මහල් ගැන හිතුවාගේ. එතකොට අපේ හිත තියෙන්නේ ටාජ් මහල් පිළිබඳව. මේ පුටුවේ නැහැ ඒ වගේ යමක් පිළිබඳ ගතියක්. එහෙම එකක් නෑ. තව සිතේ තියෙනවා යමක් තේරුම් ගන්න බවක්, අර්ථයක් වැටෙනවා, අදහසක් වෙනවා. එහෙම අදහසක් මේවල නෑ. භෞතික වස්තුවල තියෙනවා අසවල් තැන තියෙන්නේ කියලා පෙන්වන්න පුළුවන් බවක්. සිතේ එහෙම පෙන්වන්නට බෑ. භෞතික වස්තුවල තියෙනවා ඒකට උඩින්, පල්ලෙහැන්, වමෙන්, දකුණෙන් එම කියන්නට පුළුවන්. වැසිතක ගත්තොත් සිතේ තිබුණොත් සතුටක්, ඒක සිතේ උඩ කොටසේද යට කොටසේද එහෙම කියන්න බෑ. භෞතික වශයෙන් පෙන්වන්නට බෑ. රූපේ පුළුවන් හැම භෞතික වශයෙන් පෙන්වන්නට. ඒ නිසා මේ සිතයි රූපයයි කියන දෙක ගොඩක් වෙනස්. රූපේ දේවල් ගැටෙනවා, හැපෙනවා. සිතේ එම හැපෙන්නේ. උදාහරණයකට අපි ඉඳන් ඉන්නකොට අපි දිහා බෝලකින් ගැහුවොත් ඒක ඇඟිල්ල වදිනවා, ඇඟි වැදිලා ඒක හැපෙත්තට යනවා. සිතට එහෙම දෙයක් වදින්නේ නැහැ. රස්නයක් එහෙම ඇඟට આવොත් මේක දාඩිය දාන පටන් ගන්නවා. සිතෙත් යම් වෙනසක්, නමුත් සිතට පහර වදින්නේ නැහැ. ඒ වගේ පහර වදින්නේ ඇයි? ඒ භෞතිකමය ස්වභාවයක්. ඉඩක් ගන්න බවක් රූපේ තියෙනවා. ඒකත් රූප එකතු නාම වෙන දෙයක්. ඒක රූපයක නෙමෙයි. රූප එකතු නාම ඉඩක් ගන්න බවක් වෙනවා. එනිසා මේ රූපවල ඇවිල්ලා දේවල් හැපෙන්න පුළුවන්. සිතත් එක්ක එහෙම හැපෙන්නේ. එසා සිත අභෞතිකයක්. රූපේ භෞතිකයක්. මේකේ සම්පූර්ණ එකිනෙකට විදුර ලක්ෂණ තියෙන. විදුර ලක්ෂණ. ඒ වගේම සිතට දේවල් දැනෙනවා. රූපයට එහෙම දැනීමක්, සබ්ජෙක්ටිව් දැනීමක්. එයාට කියලා දැනෙන්නේ. අපි පුටුවකට ගැහුවා කියලා කෙනෙක් තරකාන බව දරනවා. නමුත් පුටුවට ගැහුවා කියලා පුටුවට මොනවද දැනෙන්නේ? සංවේදනාවක් නෑ. සිතට සංවේදනා තියෙනවා. සිතෙන් හඳුනා ගන්නවා. මේ රූපෙන් දේවල් හඳුනා ගැනීමක් කියලා එකක් කරන්නේ. යම් වෙලාවක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඩිටෙක්ට් කිරීමක් කරනවා වෙනට පුළුවන්. නමුත් ඒක තනිකර භෞතික ක්‍රියාවක්. සිතේ තියෙන්නේ දේවල් දැනගන්න බවක්. ඒක අභෞතිකයක් ඇත්තටම. අපි කියන ක්වාලිය කියලා ඒක දැනෙන ආකාරයක් තියෙන එක භෞතිකයෙන් විස්තර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මේ විදිහට නාම රූප ධර්මවල නැත්තම් රූප කයේ සහ සිතෙහි නොඑක් ආකාරයේ වෙනස්කම් තියෙනවා. නොඑක් වෙනස්කම් තියෙනවා. එතකොට ඒ වෙනස්කම් ටික ඉස්සලම තේරුම් ගන්නට ඕන. එහෙනම් මේ අපි සිත කියලා බලන්නේ චිත්තානුපස්සනාවේදී මේ රූපයෙන් අන්නේ වූ දෙයක්. මේක රූපේ ඇසුරු කරන් තියෙන. මෙන්න කොහිවත් නේ මෙතන තමයි ඒක තියෙන්නේ. තියනවා කියන්නේ මෙතන ඇසුරු කරන් තියක් පවතින. නමුත් අසවල් තැන තියනවා කියලා පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. කාරූපී දෙයක්. රූපේ මත හැබැයි රූපේ නැතුව ඒක පවතින්නේ නැහැ. සිතෙන් දේවල් හිත හිතනවා දැනගන්නවා. දැන් මොකද කරන්න තියෙන්නේ? චිත්තානුපස්සනාව. ඉස්සලම දැනගන්න ඕනේ මේ සිතයි රූපයයි කියන්නේ දෙකක්. රූපය කියන්නේ මම නෙවෙයි, මොකද කෙස්ලොම් නියදත් සම්මස් නහර වලින් සැදුනා වූ මේ දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ වස්තුව ඝන බොල් වස්තුව. මේ රූපයට යමක් පහර වැදුනොත් මේ රූපයට යම් කිසි බලපෑමක් වුණොත් මේකේ විකෘතියක් වෙනවා. ඒක රුප්පණය කියලා කියන්නේ. මේ රූපකය ඒක ලෝකෝට චිත්තානුපස්සනාව කරන කෙනා මේ රූපකය කඩ කඩ යන්න අවශ්‍ය නැහැ. මේක එක දෙයක් කියලා තේරුම් ගන්න. මේ දෙය විශේෂත්වය තමයි නාම ධර්මයේ හැපෙන්නේ රූපේ දේවල් හැපෙනවා. මේක විකෘතියටපත් වෙනවා. වයසට යනවා. දිරනවා. විනාශ වෙනවා. පොළොවට පස් වෙනවා. ගිනි තියලා අළු වෙනවා. ගෙඩි දද ආදී මේකේ හට ගන්නවා. දාඩිය දානවා. කිරිටි වෙනවා. රත් වෙනවා. සිසිල් වෙනවා. නොයෙකුත් රෝග හට ගන්නවා. මේ සියල්ල මේ රූපකය දෙයි. මේකක්වත් මේ නාමකය නෑ. ඔය කියන එකක්වත් නෑ. කෙලස් රෝග වෙනයි. භෞතිකව තියෙන මේ දේවල් වලට භාජනය වෙන මේ රූපය මම ඇයි සලකන්න සුදුසු නෑ? ඒක තනි කර දැන් ගහකට මොන හරි දේවල් පහර දුන්නොත් ගිනි තිබ්බොත් ඒක ගිනි ගන්නවා ඉදිමෙනවා ඒ දේවල් වෙනවා වගේ මේ රූපකයටත් ඒ දේවල් සිද්ධ වෙනවා. එනිසා රූපකයේ අසවල් කොටස කෙස්ලොම් නියදත් ආදී කොටස හෝ නැත්තම් මේ මුළු රූපකයම මේ කිසිවක් මම කියලා ගන්නට දෙන එක රූකඩයක් වගේ. උදාහරණයකට තමන් තේ ශරීරය ඇතුළට මොන හරි එන්ඩොස්කොපි එකක් නැත්තම් කැමරාවක් දාලා බැලුවම තමන්ට තේරෙනවා මේ බඩවැල් තියෙනවා හදවත තියෙනවා මේවා මම කියලා අල්ලගන්න සුදුසුද? පුළුවන්ද? විවහාරයට කියන මගේ කොටස් කියලා. මොකද කැමරගෙන් පේනකොට වෙනම දෙයක් ලෙස දකිනකොට මේක හුදු දේවල් ගොඩක් පමණයි මේ ශරීරයේ තියෙන. කාය අප්‍රසන්නයි අභ්‍යන්තරේ. සමහර අය ඒක දැකලා ඇති. මේ තියෙන මේ කොටස් එකක්වත් මම මාගේ කියලා අල්ල ගන්නට සුදුසු දේවල් නන් නෙවෙයි. සත් පොදුවේම මේ රූපය සලකන්න සත්වයක් නෙවෙයි, පුද්ගලයෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි. ඊළඟට අවධානය දෙන්න ඕනේ මේ හිතන බවට. සමහරවිට මේ දෙක කඩා ගන්න බැරි වෙනවා. රූපයම හිතනවා වගේ තේරෙනවා. මෙතන එක්කෙනෙක් ඉන්නවා වගේ තේරෙනවා. ඒකට කරන්න තියෙන්නේ ඒක පැහැදිලි නැත්තම් නැවත 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 රූපයටම අවධානය දෙන්න. මේ රූපයක් 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 කියලා මෙනෙහි කරා. මේක රුප්පණය වෙන දෙයක්, පහර කන දෙයක්, වෙනස් වෙන දෙයක්. සීතලට ඒකට අපිට සීතල උෂ්ණට යන්න අවශ්‍ය නැහැ මෙනෙහි කරාම ඇති. ඒක උදාහරණ උපකරණ. මේක ගින්නට දැම්මොත් මේක විකෘතියටපත් වෙනවා. ඒ වෙලාවේ තියෙන වේදනාව වෙනයි කියලා මතක තියාගන්න. ඒක නෙමෙයි කියන්නේ. මේ රූපකය විනාශ වෙනවා. රූපකය ගල් ගැහෙනවා ඉස් දැම්මොත් එහෙම. ෆ්‍රිජ් එකට දැම්මොත්. මේකේ රෝගය ඇති වෙනවා. ඒත් මේ විදිහට මේ රූපකයට හිත යොමු කරලා උපකල්පන සිද්ධ කරන්න. එහෙම කරනකොට රූපකය හොඳට ප්‍රකට වෙලා මේ රූපකය ගැන හිතන සිත වෙනම ධර්මයක් ලෙස වැටහෙන්නට පටන් ගන්නවා. එහෙම නැත්තම් සමහර ලාවට ඒ රූපකය ගැන අපි තුමු ගින්දරට දාන අවස්ථාවක් ගැන සිහි කරනවා කියලා. ඒ වෙලාවේ ඇති වෙන වේදනාවයි රූපකයයි දෙකක් කියලා තේරෙන්න පටන් ගන්නවා. මේක තමන්ට තේරෙන්නට ඕනේ. මේක ඉතින් පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක තමන්ට වැටහෙන්නට ඕනේ. ඒ වේදනාවේ විඳීමයි රූපකයේ සිද්ධ වෙන විකෘතියයි ගිනි ගැනීමයි විනාශ වීමයි දෙකක්. ජීවත් වෙලා හිටියත් මිය ගිහිල්ලා හිටියත් ගිනි තිබ්බොත් ගිනි ගන්නවා රූපකය. ඒකේ වෙනසක් නැහැ. ජීවිතේ ඉන්නකොට ඒ ගිනි ගන්නකොට දැනෙනවා. ඒ සංවේදනාවක් එනවා. රිදීමක් එනවා. එනිසා කෑ ගහනවා. භය වෙනවා. මේ හැඟීම්, දැනීම්, විඳීම් සියල්ලම සිත. ගිනි ගන්නේ විනාශ වෙන්නේ රූපේ. මේ විදිහට හොඳට සමාධිමත් මනසිකාර කරනකොට ඒකට මතක තියාගන්න මේ රූපයේ තියෙන රුප්පණ ලක්ෂණය දැනගන්න මේ රූපය මේ රුප්පණය වෙන්නට ඒකට බාධා එහෙම කරන්න අවශ්‍ය නැහැ එහෙම ප්‍රොසෙස් එකේ යවන්න නැහැ එහෙම එකක් නැහැ රුප්පණය කියන එක කරන්න ගියොත් එහෙම ඉතින් ලොකු කාෂක් කායික පීඩා වලට ප්‍රාප්ත වෙනවා මනුස්සයෙක් ශරීරය එහෙම නැහැ රුප්පණය කියන එක නුවණින් තේරුම් ගැනීම ඒ මොහොතේ තේරුම් ගන්න යන්නේ රුප්පණය කියන එක. සමහර වෙලාවලට ඉතින් ඔය රස්න වෙලාවක භාවනා කරනකොට සීතල. එතකොට දැනෙන්න පුළුවන්. රුප්පණය තේරුම් ගන්න මොහොනේ උපකල්පනය කරමින්. උපකල්පනය කරන්න. මේක මේ වගේ තත්ත්වයකට පත් වෙනවා කියලා හිතනට. ඒක නැවත නැවත හිතනකොට මානසිකාර කරනකොට යෝනිසෝව මෙනෙහි කරනකොට නියමාකාරයෙන් එක වෙලාවක මේ මෙනෙහි කරන හිතයි රූපයයි දෙකක් කියලා වැටහෙනවා. එහෙම නැත්නම් අර වගේ සංසිද්ධිය මෙනෙහි කරනකොට ඒ දැනෙන වේදනාවයි මේ රූපයයි දෙකක් කියලා මෙනෙහි වෙනවා. දැන් නාම රූප පරිච්ඡේදය කියලා කියන්නේ. ඒ ආબોධ එනකොට තමන්ට තේරෙනවා මේක දෙකක්. ඒක තැරෙන එකක්. ඒක දැනෙන්න පටන් ගන්න. මේක දෙකක් මෙතන තියෙන්නේ කියලා. ඒක අවබෝධයක්. සාමාන්‍යයෙන් ඒ ආબોධ එනකොට පළවෙනි අවස්ථාව ඇති වෙච්ච එක මතකයි සාමාන්‍යයෙන්. වාම දැන් තමන්ට නාම රූප දෙක වෙන් වුණා. මේක දෙකක්. ඊළඟට චිත්තානුපස්සනා වඩන කෙනා මේ සිත ඊට පස්සේ අල්ලගෙන සිත මෙනෙහි කරනවා. සමහරුන්ට මෙව සිත දිහා බලන් ඉන්නකොටම සිතෙන් රූපය වෙන් වෙලා රූපයෙන් සිත වෙන් වෙලා සිතම අවධානය දෙන්න පුළුවන්. ඒකට චිත්තානුපස්සනා මුලින්ම පටන් ගන්නටත් පුළුවන්. පළමුවෙන්. චිත්තානුපස්සනා ආරම්භ කරන්න පුළුවන්. එතකොට මේ චිත්තානුපස්සනාව මෙනෙහි කරනකොට අපි සිත සම්බන්ධයෙන් අවධානය දෙන්නට ඕනේ. ඒක කරන්නට පුළුවන් ඒ වෙලාවේ අපිට පහළ වෙන සිත් ගැන අවධානය දෙමින්. එහෙම නැත්නම් Tamanට ජීවිතේ පහළ වෙන සිත් ටික බෙදලා අරගෙන ඒ අවස්ථානෝ මෙනෙහි කරන්නට ඕනේ. ඒ අවස්ථානෝ මෙනෙහි කරන්නට ඕනේ. සමහරුන්ට රාගසිත් ද්වේෂසිත් අඩුයි. එහෙම කියලා සරාග සදෝෂසිත මෙනෙහි කරන්න ද්වේෂේ රාගේ ඇති කරගන්න කියලා එකක් නෑ 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 අකුසල ධර්ම මෙනෙහි කරනකොට මෙනෙහි කරන්නෙම අතීතය වර්තමානයේ ඇති වෙනවනේ ඉතින් ඒලා කරන්න වෙනවා ඒත් මේ මොහොතේ නෙවෙයි ඊට ෂණයකින් පසුව නමුත් අනිත්‍යට අපි සිහි කරන්න ඕන කො අනිත්‍යයේ අකුසල ඇති වෙන හැටි තමන්ට ඇති වෙච්ච හැටි ඒ නිසා මේ චිත්තානුපස්සනාව කරනකොට ඒ මොහොතේ පහළ වෙන සිත් මෙනෙහි කරන්නම කියලා නියාමයක් නැහැ. තමන්ගේ సంతානෙහි පහළ වුණු සිත් පහළ බිය හැකි සිත් මේ සියල්ල මෙනෙහි කරන්න පුළුවන්. ඒ සිත් ටික බෙදන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ සරාගං චිත්තං සරාගං වා චිත්තං සරාගං චිත්තං ති පජානාති. රාගය ලෝභය සහිත සිත් ලෝභයේ සහිත සිතක් ලෙස මෙනෙහි කරන්නට අපිට එන්නේ මට ඇලීමක් ඇති වුණා මගේ ආලයක් මගේ ප්‍රේම මගේ ඇලීමක් නැහැ මේක ලෝභ සිතක් වань මොකද්ද ලක්ෂණේ අරමුණ ආස්වාද කරමින් අරමුණෙහි ඇලෙන බව අරමුණට කැමති වෙන බව ලක්ෂණ කොට ඇති සිතක් තියෙනවා එච්චරයි මේක මේ ආරම්මන හේතු ආදී ප්‍රමේ වස්තු ආරම්මන ආදී ප්‍රත්‍ය නිසා හටගත්තා ඒ මම සත්වේ පුද්ගලයෙක් නෙවෙයි. මොකද ඒ ලෝභසිත අනිත් අයගේ సంతානෙත් හටගන්නවා. තිරිසන් සතුන්ගේ సంతානෙ, දෙවියන්ගේ సంతානෙත් හටගන්නවා. ස්ත්‍රී පුරුෂයන්ගේ సంతානවල හටගන්නවා. ඒ හැම එකේම තියෙන ඇලෙන බවක්. ඇලෙන බවෙන් පොදුයි. පොදුයි කියන්නේ මේ හැමෝටම එකම විඥානයේ තියෙනවා කියන එක නෙවෙයි. ඒ වගේ තියෙන අර ෂෙයාඩ්නස් එකක් පොදු ගතිය. හරියට බාහිර තියෙන පටවියයි ශරීරයේ තියෙන පටවියයි අමනායගේ ඇඟේ තියෙන පටවියයි අපේ පටවියයි යම් සමානකමක් තියෙනනේ තද ගතියේ ඒ වගේ මේ ලෝභ මූල සිතෙහි තියෙනවා මේ වගේ සමාන ගතිය. ඇලෙන ස්වභාවය අරමුණට කැමති වෙන ඍජු වෙනකම. ඒක මෙනෙහි කරන්නට ඕනේ තමන්ට ඒ ලෝභයක් ඇති වෙච්ච අවස්ථාවස්. ඒක ලෝභ මූල සිත සරාග සිතක් පමණයි කියලා මෙනෙහි කරන්න. විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති. ඒකේ තියෙනවා ලෝභයට නොවන අනිසියලු සිත් ගන්නවා කියලා අපි සාමාන්‍යයෙන් මතක තියන්නේ. ලෝභේ නැති හොඳ ප්‍රභාස්වරින් අවස්ථාව මෙනෙහි කරන්න. හොඳට සතුටින් හිටපු අවස්ථාව, කුසලයක් කරපු අවස්ථාව. එහෙම නැත්නම් ලෝභේ යටපත් කරගත් අවස්ථාවක් සිහි කරන්න. ලෝභේ දිනපු අවස්ථාව, දන් දෙන අවස්ථාව, නිර්ලෝභී අවස්ථාවක් සීකරගන්න. සාමාන්‍ය භාවනා කරනකොට ඒ වෙලාවේ තින්නේ වීතරාග සිතක්, පිරිසුදු නොඇලෙන සිතක්. ඒක මෙනෙහි කරන්නට පුළුවන්. ඒකේ තියෙන්නේ නොඇලෙන බව, ලෝභයට විරුද්ධ බව, නෙළුම්පතේ දියබිඳ බඳුව, අරමුණෙහි ඇලෙන්නේ නැතුව අරමුණ ගන්න බව. ඒක තමයි වීතරාග සිත. මේ මගේ දානයක්, මගේ අතහැරීමක්, මගේ නිර්ලෝභීකමක් නෙවෙයි. හේතුන් නිසා එබඳු සිතක් හටගත්තා පමණයි. එමෙනෙහි කරන්නට ඕන. ඊළඟට සදෝසං වා චිත්තං, සදෝසං චිත්තන්ති පජානාති. ද්වේෂ සහිත සිතක්. ද්වේෂය කියන්නේ අරමුණට විරුද්ධ වෙන, අරමුණත් එක්ක හැපෙන, අරමුණ අමිහිරි ලෙස දකිමින් අරමුණ ගන්න සිත. සදෝස චිත්තය. තමන්ට ද්වේෂය ඇති වෙච්ච අවස්ථාවක් ඇතිනේ. ඒ බඳු අවස්ථාවක් සිහි කළා. මම ද්වේෂ කරා නෙවෙයි, ද්වේෂ මූල සිතක් පහළ වුණා කියලා සිහි කරන්නට. තමන්ට දැන් හදිසි ද්වේෂයක් පහළ වුණොත් ඒ වෙලාවේ වෙන ද්වේෂ මූල සිතක් පහළ වුණා කියලා මෙනෙහි කරන්නට. එතකොට ද්වේෂය යටපත් වෙනවා. වීත දෝසං චිත්තං, දෝෂේ නැති සිත. හොඳ මේක තමයි මෛත්‍රිය ඇති වෙච්ච අවස්ථාවක් සීකරන්. ද සතුටින් හිතපු අවස්ථාවක් සීකරන්. වීත දෝෂේ, සම සතුටින් හිටියා මම මෛත්‍රිය වඩව නෙවෙයි, වීත දෝෂ සිතක් පහළ වුණා. සමෝහං වා චිත්තං, සමෝහං චිත්තන්ති පජානාති. ඕනම අකුසල සිතක් ගන්නට පුළුවන් මෝහය තියෙන නිසා. නැත්තම් හොඳම එක තමයි විචිකිච්ඡාවක් ඉමැති වෙච්ච අවස්ථාවක්. සැකයක් ධර්මයේ හරිද වැරදිද, බුදුන් සර්වඥද නැද්ද කියලා අපිට සැකේන අවස්ථා එනවානේ. ඉතින් පරලෝකයක් තියෙනවා. ඒ එම අවස්ථාවේ ඒ සැකේ ඇති කරගන්න ඕනේ නැහැ. එහෙම ඇති කරගන්න පුළුවන් නෙමෙයි. නමුත් දැන් අපි සිහි කරන්නට ඕනේ මේ ඒ වගේ අවස්ථාවකදී මම සැක කරා නෙවෙයි, සමෝහ සිතක් ඇති වුණා. මොකද අරමුණ නිශ්චය කරගන්න නැති සිතක්, අරමුණෙහි සංසය සිතක්, අදිමෝක්ෂයෙන් තොරව අරමුණෙහි මනාකුට පිහිටන්නේ නැතුව ඒකද මේකද කියලා දෙපැත්තට වැනෙන සිතක්, අවිශ්වාස සිතක් ඇති වුණා. සමෝහ චිත්තේ. ඒක සමහරවිට පුද්ගලයෝ කෙරෙහිත් අපිට ඇති වෙන්න පුළුවන්. එහෙමත් මෙනෙහි කරාට ගැටලුවක් නැහැ. අර අකුසලෙන් ඇති වෙනවනේ. කුසල හිතනොත් ඒක ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරිද වැරදිද කියන අදහස. සාමාන්‍යයෙන් අපිට පීඩා වෙන සමහර කෙනෙක් ගැන අපිට හිතෙනවා මෙයා මෙහෙම කරාද නැද්ද කියලා අපිට පීඩා කර. ඒ වගේ අකුසිත එකත් සමෝහ චිත්තයක් ලෙස මෙනෙහි කරන්න පුළුවන්. විචිකිච්ඡාවක් කියලා මෙනෙහි කරන්නට පුළුවන්. ඒක ප්‍රතිරූපක විචිකිච්ඡාව කියලා. ගැටලුවක් නැහැ. භික්ෂුන් වහන්සේලාට නම් ගොඩක් වෙලාවට මගේ අතින් ශික්ෂාපදේ කැඩුණා නැද්ද? ගරුවවතක් වුණාද නැද්ද? ඒතොර ඒක හරිය පීඩාකාරී. එතන තියෙන විචිකිච්ඡා චෛතසිකයට වඩා එතන තියෙන්නේ අකුසල සිතක් වැඩ කරන්නේ. ඒකත් සමෝහං චිත්තං කියලා මෙනෙහි කරන්නට පුළුවන්. ඒ මම සැක කරනවා, මම පේනව නෙවෙයි, සිතක් පහළ වුණා. වීත මෝහං චිත්තං, වීත මෝහං චිත්තන්ති පජානාති. ධර්ම කරුණු වැටහිච්ච, තේරිච්ච, ගැඹුරට වැටහිච්ච අවස්ථාවක් සිහි කරන්. හොඳ භාවනා කරපු අවස්ථාවක්, කරුණු කාරණා තේරිච්ච අවස්ථාවක්, විදර්ශනා ඥානයක් ඇති. එහෙම නැත්නම් අර භාවනා කරනකොට මේක සිතක් විතරයි, සත්‍ය පුද්ගලෙක් නෙවෙයි කියලා අවබෝධයක් ගන්න. ඒ ආපු අවබෝධය මෙනෙහි කරා. ඥානය. ඒකට කියනවා වීත මෝහං වා චිත්තං, වීත මෝහං චිත්තංචි පජානාත්, චිත්තන්ති පජානාති. සංකිත්තං වා චිත්තං, සංකිත්තං චිත්තන්ති පජානාති. හැකිලුණු සිත, නිදිමත ඇවිච්ච, හිත බර වෙලා කම්මැලි වෙච්ච අවස්ථාවක් සිහි කරගන්න. ඒ වෙලාවේ මම කම්මැලිලා, මට නිදිමත නෙවෙයි, සිත හැකිලුණා තීන මිද්දේ නිසා. හැකිලුණු සිතක් පහළ වුණා හේතුන් නිසා. වැඩිය වළඳපු නිසා, කාපු නිසා වෙන්න පුළුවන්, මහන්සි නිසා වෙන්න පුළුවන්, නිදිමරපු නිසා වෙන්න පුළුවන්, මොන හරි හේතුවක් උඩ හිත හැකිලිලාද. සංකිත්තං චිත්වා චිත්තං, සංකිත්තං චිත්තන්ති පජානාති. වික්කිත්තං වා චිත්තං, වික්කිත්තං චිත්තන්ති පජානාති. ප්‍රධාන වශයෙන් ගොඩාක් කැළඹිච්ච අවස්ථාවක්. සියලු අකුසල සිත් ගන්න පුළුවන් උද්දච්චයේ තියෙන නිසා. නමුත් ගොඩාක්ම බලවත් කැළඹිච්ච අවස්ථාවක් හිත. කියන්නේ හොඳට ගොඩාක් කලබල වෙච්ච අවස්ථාති, විසිරිච්ච අවස්ථාති. සමහර භාවනා කරන හිත ගොඩාක් විසිරිච්ච. ඒ වගේ අවස්ථාවක ඒ විසිරුණු බව, එක සිතක් මෙනෙහි කරන්න වශයෙන් ඒ වෙලාවේ තිබිච්ච අදහස මෙනෙහි කරන්න. තමන් භාවනා කරන්නේ ගොඩාක් හිත විසිරුණා නැත්තම් හිත එහෙම දුවනවා. ඒ දුවන බව දැන් තේරෙනවනේ එක එක අරමුණට යනකම් මේ පොදුවේ අරගෙන මේ විකිත්තං චිත්තං කියලා මෙනෙහි කරේ ඇති. සිතක් සිතක් ගානේ මේක සිත් ගොඩද එහෙම හිතන්නේ නැහැ. තමන්ට දැනෙන එක මෙනෙහි කරන්නේ එච්චර. මේක විකිත්ත චිත්තයක්. විසිරුණු සිතක් කියලා මෙනෙහි කරන්න. විකිත්තං වා චිත්තං විකිත්තං චිත්තංติ පජානාති. ඊට පස්සේ අපිට එනවා මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තංติ පජානාති. මේක ඉන්නේ ධානලාභියයිට. කාට හරි උපචාර නැත විශේෂින් ධානයක්. රූපාවචර අරූපාවචර ධාන තියෙනවා නම් ඒ ධාන වලට සමවැදිලා ඒ ධානයේ නැගී සිටලා ඒ ධානයේ සිහි කරනවා. මම ධානයකට සමවැදුණා මගේ ධානයක් නෙවෙයි. හේතුන් නිසා රූපාවචර අරූපාවචර ධාන හිතක් පහළ වුණා. පැය ගණන් ඒ හිත තිබුණා ඇච්චර. ඒක ධානය ඇතුලේ මෙනෙහි කරන්නේ නැහැ. දැන් නැගී සිටලා. විදර්ශනාගෙන ඒක සිතක් පහළ වුණා විතරයි. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තංติ පජානති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං. ඒ වගේ ධානලාභී මොකද කරන්නේ? ආ සිහි කරනවා. ඒ ධානයේ ඉන්න අවස්ථාවේ සිත එක සිතක් අනිත් අවස්ථාවල සිත තව එක. අනිත් වෙලාවේ තියෙන අමහග්ගත සිත. ඉන්දිනා වැඩ කරනකොට කන බොනකොට අමහග්ගත සිත් කියලා කියනවා. මේ මහත් භාවයට පත් නොවෙච්ච සිත. ඒ ධානලාභීට දැන් හොඳට මෙනෙහි කරලා. අනිත් අයිති අමහග්ගතමනේ තියෙන සිත හැමදෙස්සෙම. ඒතරේ බෙදීම පේන්නේ නැහැ ලොකෝට. මහත් භාවයට ගියේ නැති සිත්. ඊට පස්සේ සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තංติ පජානාති. උපචාර හෝ අර්පණා ධාන හෝ උපචාර අඩුමතරම උපචාර මට්ටමේ හිත සමාධිමත් වෙච්ච කෙනා ඒ උපචාර සමාධිය ඉඳලා එයින් නැගී සිටලා ඒ සිත සිහි කරනවා. අනිත් වෙලාවේ තියෙන්නේ අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තංติ පජානාති. සෞත්තරං චිත්තං සෞත්තරං චිත්තංติ පජානාති. අනුත්තරං චිත්තං අනුත්තරං චිත්තංติ පජානාති. අනුත්තර කියලා කියන්නේ ධානසිට මේකෙදි. ලෝකෝත්තර සිත් ගන්න නැහැ චිත්තානුපස්සනාවට. මහ ධානසිට රූප අරූප දෙකම එකතු කරලා කියන. හරියට ගත්තොත් අරූප සිත් තමයි එන්නේ. පොදු එකන රූප අරූප දෙක. ඒතර ඒ සිත් ටික මේ මහග්ගත සිත්ම අර කාමාවචර සිත් වලට උසස්නේ. ඒවා අභිභවා ගියන නිසා අනුත්තරයි. ඒවට උසස් සිතක් නැහැ. සෞත්තරයි කියලා කියන්නේ කාමාවචර සිත් අපිට සාමාන්‍යයෙන් පහළ වෙන සිත්. මේ දුක ටික මේ බෙදීම් හම් වෙන්නේ ධානලාභයට ප්‍රකට වෙයි. මහග්ගත මහග්ගත සමාහිත අසමාහිත මහග්ගත මහග්ගත සමාහිත අසමාහිත සෞත්‍තර අනුත්තර අඩුමතර උපචාර සමාධිය තියෙනවා නම් සමාහිත අසමාහිත ભેදේ පැහැදිලි වෙනවා. ඊට පස්සේ විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තංติ පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තංติ පජානාති. ඒ කුසල සිත විමුත්ත සිත කියලා කියන්නේ. මේ දැන් බණ අහනකොට තියෙන්නේ බණ කියනකොට තියෙන විමුත්ත සිතක්. අකුසල් වලින් මිදිච්ච සිතක්. භාවනා කරනකොට බුද්ධ වන්දනා කරන විමුත්ත සිතක්. තදංග විමුක්තියෙන් හෝ ධ්‍යාන අවස්ථාවේදී විස්කම්මන විමුක්තියෙන් හෝ කෙලෙස් වලින් මිදිච්ච සිත. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තං දින අකුසල සිත් කියන එකයි විශේෂයෙන්. නැත්තම් ඒ විමුක්ති වලින් තොර වෙච්ච සිත විපාක සිත් එහෙමත් ගන්න පුළුවන්. මේ විදිහට මේ සිත් ටික බෙදාගෙන තේරුම් අරගෙන ඒ මෙනෙහි කර. ඒ පුළුවන් නම් ඒ වෙලාවේ මෙනෙහි කරන්න. තමන් වැඩකට ඔන්න දැන් සිතක් පහළ. ඒතර ගොඩක් වෙලට අවධානයෙන් ඉන්නකොට තියෙන්නේ වීතරාග සිත. වීත දෝෂ ඒක නැවත මෙනෙහි කර. මේ වීතරාග සිතක් තියෙනද? වීතරාග සිත මම නෙවෙයි වීතරාග සිතක් අවධානයෙන් ඉන්නේ කියන එක. ඒක පාට ඔන්න සද්දයක් ඇහෙන පටන්. එතකොට සෝත විඥානේ පහළ වෙනවා. ඒකත් වීතරාග සිතක්. ඒක අමහග්ගත සිතක්. එහෙම මෙනෙහි කරනවා. මේක සාමාන්‍ය සෝත විඥානය. සද්දයක් ඇහෙනවා. ගඳ සුවඳක් දැනෙනවා. දැනෙනවා කියලා මෙනෙහි කරනවා. ගාහන විඥානය නැත්නම් ගාහන විඥානේ ගාහන විඥානය කියලා මෙනෙහි කරනවා. කායට වේදනාවක් දැනෙනවා. එතකොට මිඳීමක් කාය විඥානයක් කියලා මෙතන මට දැනෙනවා නෙවෙයි මේ සිතක් දැනෙනවා. ඊළඟට සිතවිල්ලක් එනවා. ඒක කුසල සිතක් නම් කුසල සිතක් ලෙස මෙනෙහි කරනවා. අකුසල සිතක් නම් අකුසල. අර කියපු සදෝෂ සරාග කියලා මෙනෙහි කරනකොට ඔය තමන්ගේ වචන වලින් මෙනෙහි කරා ප්‍රශ්න නැහැ. ඒක ගැටලුවක් නෑ. භාවිතා කරන වචනේ භාෂා මොකද්ද කියන එක ගැටලුවක් නෑ. ඒ වගේ තමන්ට පහළ වෙන පහළසෙ මෙහෙම කාලයක් යනකොට තමන්ට හිතෙන්න පුළුවන් මේ සිත් පහළ වෙන්නේ නැවක් නෑ. ඒ බලන් ඉන්න සිත තියෙනවනේ. ඒ සිත කුසල සිත. ඒක නැවත නැවත ඒක මෙනෙහි කරන්නට ඕනේ. මේක තවත් සිතක් පමණයි මම බලන් ඉන්නවා නෙවෙයි සිතක් පමණයි කියලා මෙනෙහි කරා. ඒ සිතෙන් ඒ සිත මෙනෙහිනවා නෙවෙයි පසුපසෙත් පහළ වෙනවා. එහෙම නැත්තම් තියෙන්නේ තමන් ඔන්න බෙදා ගන්නවා මේ සිත් ටික. තමන්ට පහළ වෙන බම්පොස් තියෙනවානේ සරාගසිත, වීතරාගසිත, සදෝසසිත, වීතදෝසසිත, සමෝහසිත, වීතමෝහසිත, සංකිට්ත චitte, විකිට්ත චitte ධ්‍යාන නැත්තම්. අවිමුත්ත විමුත්තිත. ඔක වඩා සුදුසු වෙනවා. අපි කඩා ගන්නවා ලෝභ මූලසිත, ද්වේෂ මූලසිත, මෝහ මූලසිත, තීන මිද්දසිත, උද්දච්චසිත, කුසලසිත. ඔය හයට කඩා ගන්න. මේක හයට හදාගෙන ඊට පස්සේ තමන්ට ලෝභයක් පහළ වෙච්චලා ගැසෙලා මේ ලෝභ මූල සරාගසිත සිතක් පහළවන්නේ. කොහොමද මෙනෙහි කරන්නේ? උපදවන පුද්ගලයෙකුද නොමැතිව තමාගේද ඉපදීමේ උත්සාහයක් නොමැතිව ආරම්මණයාගේ සහ මනෝද්වාරයාගේ එක්වීම නිසා සරාග සිතක් උපදී. ඒ සරාග සිත සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ, මම නොවේ කියලේ අවස්ථා මෙනෙහි කරන්නට. සදෝසිත උපදවන පුද්ගලයෙකුද නොමැතිව තමාගේ දීපදීමේ උත්සාහයක් නොමැතිව ආරම්මණයාගේ සහ මනෝද්වාරයාගේ එක්වීම නිසා සදෝස සිතක් උපදී. ඒ සදෝස සිත සත්වයෙක් නොවේ, පුද්ගලයෙක් නොවේ, ආත්මයක් නොවේ, මම නොවේ. මේ විදිහට සමෝහ සිතට, කුසල සිතට, වික්කීත චිතට, අවිකාවිය සංකීර්ණ මේ සිත් හයට නැවත නැවත මෙනෙහි කරනවා. මේක නැවත ලෙස ඒ හය කියලා ආපහු මෙනෙහි කරනවා. ඒතර ඒ වෙලාවේදී සදෝෂ සමෝහ සිත් ඇති වෙච්ච හැටි මෙනෙහි කරන්න. කුසල් කරපු අවස්ථාවේ තිබිච්ච කුසල හිත මෙනෙහි කරන්නට ඕන. මම නැවත නැවත කරා. එහෙම කරන් යනකොට අන්න මේක සිත් ගොඩක් පමණයි, සත්වේ පුද්ගලෙක් නැහැ කියන අවබෝධය එන්න පටන් ගන්නවා. රූපකයෙන් සිත වෙන්නලා තේරෙන්න පටන් ගන්නවා. මේක නාම රූප පරිච්ඡේදය කියලා. ඊට පස්සේ මේ සිත් හට ගන්නට හේතු වෙච්ච පටිසමුපාදය, පූර්ව භවය, අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාදී හේතු කරගෙන මේ භවයේ ප්‍රතිසන්දි විඥානයක් ඇති වෙලා දැන් පවතින විඥාන පරම්පරාව පවතින හැටි ආදිය මෙනෙහි කරන්නට ඕනේ තමන් පටිසමුපාදයේ ලෙස. ඉතින් එහෙමනම් අපි ඊට පස්සේ දිගටම ඊළාට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ. මේ වගේ බලන් යනකොට සමහර වෙලාවට සමහර යෝගීන්ට මේ සිත බලනකොට දැන් ඒ වෙලාවෙ සිත මෙනෙහි කරනකොට සිත නැති වෙන එකත් අනිත්‍ය ලක්ෂණයත් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. කමක් නැහැ, ඒක වෙනවා ස්වභාවයෙන්. සමහර ලාට තේරෙන්න පටන් ගන්නවා මේ සිත නිසා නේද මේ ඔක්කොම දුක් කරදර තියෙන දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා. මේ සිත වසඟේ නැහැ නේද, විදිනවා නේද, හිතුවත් නැතත් ප්‍රාර්ථනා කරන්නේ නැති වෙනවා නේද කියලා අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. මේ ආදී ලෙසට එක එක අවබෝධ දෙන්නට පුළුවන්. මේ ඔක්කොම වැටෙන්නේ චිත්තානුපස්සනාව කියන සංඛ්‍යාවට. පිළිවෙලට කරනවා නම් කාලයක් තිස්සේ මේකේ තියෙන නිස්සත්ත්ව නිජීව භාවය බලන්න. මේ සතෙක් පුද්ගලයෙක් නෙවෙයි, මේක හුදු සිතක් පමණයි. සිතක් පහළ වෙනවා කියන, සිත් පහළ වෙනවා කියන අවබෝධය එන මට්ටමට නැවත නැවත මෙනෙහි කරනවා. මාස ගාණක් මෙනෙහි කරන්නට. ඒ අතරතුර විටින් විටත් මේ රූපකයත් රුප්පණය වෙන බව මෙනෙහි කරනවා. නැත්තම් සතර මහා ධාතු වලට අරමුණු කරලා ඒවා අරගෙන සතර මහා ධාතු වලට බෙදලා කෙස්ලොම් නියදත්ත ආදී වශයෙන් බෙදලා ඒ රූපයත් වෙනින් වෙනම මෙනෙහි කරනවා. රූපේ මෙනෙහි කරන්නේ සිත ප්‍රකට වෙනවා. සිත මෙනෙහි කරගන්න වෙන රූපේ කැඩිලා පේන්න පටන් ගන්නවා. එසේ මේ නාම රූප පරිච්ඡේද ඥානය ඇති කර ගැනීම ගොඩාක් වැදගත්. ලොකු ඉලක්ක තියාගන්න නැතුව මේ නාම රූප පරිච්ඡේද ඥානය හොඳට ස්ථාවර කර ගැනීමම අපේ ජීවිතේ ලබා ගන්නා ලොකු වටිනාකම. කාලයක් තිස්සේ මේක ප්‍රගුණ කරොත් එදාට තමන්ට මොන ගැටලුව ආවත් ප්‍රශ්න ආවත් තමන්ට තේරෙනවා හුදු සිතක් පහළ වුණා විතරයි මේ ශෝකය, දේශය, රාගය, මෝහය මේ ඔක්කොම සිතක් විතරයි. ඒ වගේම චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ ආදියත් මෙනෙහි කරොත් ඒවත් ඔක්කොම සිත් විතරයි. මේ ආදී ලෙස තේරෙන්න පටන් ගන්නවා. සත්වේ පුද්ගලයක ආත්මයක් ඉඳලා මේවා හොඳයි නරකයි කියලා ඒවා අල්ලගන්න දෙයක් නැහැ. ඒ අල්ලගන්න සිතුත් සිතක් පමණයි. මේ රූපකය ඇසුරු කරගෙන තමයි ඒ සිත් ටික පවතින්නේ. මේ රූපකය දවසක විනාශ වෙලා පොළොවට පස් වෙලා යනවා. මිනමිනියක් දක්නට ඒ කියන්නේ ඒවං භාවී ඒතං අයම්පිකෝ කායෝ ඒවං භාවී ඒවං ධම්මෝ ඒතං අනතීතෝති මේත භාවයටපත් වෙනවා. හැබැයි ඒකට වෙනස් මේ සිත. ඒ සිත භවෙන් භවයට යනවත් නෙමෙයි. සිතත් ඒතන ඉදිරියට නිරුද්ධ වෙනවා. හැබැයි අපි රැස් කරන කර්ම ශක්තිය නිසා මතු අලුත් සිත් පහළ වී චිත්ත පරම්පරාව දිගින් දිගට යනවා. මේ විදිහට අපි අපේ සිත පිළිබඳ අවධානය දෙමින් චිත්තානුපස්සනාව දියුණු කරන්න උත්සාහ කරනවා. සිත පිළිබඳ මෙහෙම අවධානයෙන් ඉන්නකොට අපිට තේරෙන්න පටන් ගන්නවා ලෝභයක් ද්වේෂයක් මෝහයක් එනකොටම අන්න මගේ සිත පිරිහුණා අකුසලයට ගියා කියන අදහස එනවා. මේ විදිහට සිත ගැන අවධානයෙන් ඉන්න කෙනා සිත අකුසලයට යනකොටම ඒක වළක්ව ගන්නවා. දැන් ගොඩාක් වෙලාවට සිත බලන් ඉන්නකොට සමහරට ලෝභ දෝෂ ඇති වෙන්නට පුළුවන්. ඒ සමහරට බැලුවා කියලා යටපත් වෙන්නේ නැහැ. දිගට දිගටම. එතකොට විරුද්ධද මේක ගන්නට ඕනේ. ද්වේෂයක් නම් මෛත්‍රිය පටන් ගන්නට ඕනේ. රාගයක් නම් අසුභය බලන්නට ඕනේ. වෙනස් කෙලෙසයක් නම් ඊට විරුද්ධ වූ ඥානාදී ධර්ම උපදවා ගන්නට ඕනේ. ඒක සමහරුන්ට බලපු ගමන් ඒ කෙලෙස යටපත් වෙනවා. සමහරුන්ට එහෙම වෙන්නේ නැහැ. එතකොට උන් ඊට අදාළ මානසිකාරය කරන්නට ඕනේ. මතක තියාගන්න ඔය සතිපට්ඨානේ වඩනවා කියලා ඒ සිත් විතරක් බල බල එහෙම නෙවෙයි. දැන් ඔය නීවරණ පබ්බ එහෙම කියනවා ලෝභය යටපත් කරන්න, අසුභය වඩන්නට ඕනේ, මෛත්‍රිය වඩන්නට ඕනේ, ද්වේෂය යටපත් වෙන්නට. ඒ සතිපට්ඨාන භාවනාවේ කොටස් මේවා. මොකද වැදගත් වෙන්නේ මොකද අකුසල් එක්ක මේ ගමන යන්නට බෑ. අකුසලේ බලවත් නම් කොහොම හරි කරලා ඒක යට කරගන්නට ඕන. ඊට පස්සේ තමයි භවනා කරන්නේ. නැත්නම් අකුසල් එක්ක මේ වැඩේ යන්නට බෑ. ඉතින් අපි අකුසලේ එනකොට ඒකත් ධර්මයක් ලෙස මෙනෙහි කරලා විපස්සනාවට හරව ගන්නවා. ඒක වෙනම දෙයක්. නමුත් ඒක බලවත්ව දුරුුන් නැත්නම් මේක යට කරගන්නට ඕන. ඒ උපදේශ දීලා තියෙන හැම වෙන්නේ නැත්නම් ඉගෙන ගන්නට ඕනි ධර්මයේ. ධර්මයේ ඉගෙනගෙන කෙලස් යටපත් කරගෙන භවනා කරන්නට ඕන. ඒකත් මේ සතිපට්ඨාන භවනාවට ඇතුළත්. ඒ නිසා ඒකට උපකාරක දේවල්. ඒ නිසා අපි හැමතිස්සෙම සිත ගැන අවධානයෙන් ඉන්නකොට විශේෂයෙන් තමන්ට ద్వේෂය, ලෝභය, මෝහය ආදී දේවල් හට ගන්නකොටම එක පාර්ශනිකව නෝට් කරගන්න දැනගන්න පුළුවන් වෙනවා. ඒක තමයි තියෙන ප්‍රයෝජනය. සහ හිත අකුසලයේ මුදවාගෙන කුසලයේ පිහිටවා ගන්නට අපිට පුළුවන් වෙනවා. ඒක විශේෂම දෙයක්. ඒ නිසා මේ චිත්තානුපස්සනාව සිත ගැන අවධානයෙන් ඉන්න එක අපි බොහෝම ආදරයෙන්, ගෞරවයෙන්, උනන්දුවෙන්, ඕනකමෙන් සිද්ධ කරන්න මඟ බලා ගන්නට ඕනේ. එහෙම කරොත් අපිට අපේ සිත ජය ගන්නට පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඉදම් පුරේ චිත්ත මචාරි චාරිකං යේනිච්චකං යත්ත කාමං යතහ සුඛං තජජ්ජහං නිග්ගහෙස්සාමි යෝනිසෝ හත්ති පබින්නම් විය අංකුසග්ගහෝ. ඉදම් පුරේ චිත්ත මචාරි චාරිකං මගේ මේ සිත අතීතේහි හැමතැනම රවුම් ගැහුවා. යේනිච්චකං යත්ත කාමං යතා සුඛං කැමැති කැමැති තැන්වල කැමැති කැමැති පරිද්දෙන් සුවසේ ඇවිද්දා. හොඳ නරක හැම අරමුණකම ගියා. රාග දෝෂ මෝහවල සුදුසු නුසුදුසු හැමදේම හිතුවා. තජජ්ජහං නිග්ග හෙස්සාමි යෝනිසෝ. අද මේ කාලේ මම යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් සිහියෙන් මේ සිත දමණය කරා, නිග්‍රහ කරා. ඒ සිතට ඒකට දුන්නේ නැ නටන්න එක එක විදිහට. චිත්තානුපස්සනාවෙන් දැන් සමහරු කියනවා සිත කන්ට්‍රෝල් කරන්න බලන් ඉඳි බලන් ඉන්නවා කියන්නේ මොකක් කන්ට්‍රෝල් එකක් නේ. හොඳට තේරුම් ගන්න. සිතට එහෙම කන්ට්‍රෝල් කරන්න ඉන්න දේ බලන් ඉන්නේ. බලන් ඉන්නවා කියන්නේ මේ හිතේ කරන දෙයක් නේ. එහෙම නැත්නම් අපි වෙන පංචකාමයේ භුක්ති විඳිනවනේ. පංචකාමයේ යන්නේ නැතුව නාට්‍ය ටෙලිවිෂන් බලන්නේ නැතුව සිත දිහා බලන් ඉන්නවා කියන්නේම සිත කන්ට්‍රෝල් කරා කියන එක. මතක තියාගන්න. වෙන දෙයක් නොකර සිර දිහා බලන් ඉන්නවා. දැන් සක්මන් කරන කෙනා වෙන දෙයක් කරනවා සක්මන් කරමින් බලනවා වගේ සිත දිහා බලන් ඉන්නවා කියන්නේම අපි කියන ඉංග්‍රීසි ඩෙලිබරේට් එෆර්ට් එක ඕනකමින් කරන දෙයක්. ඊට පස්සේ සිතට පසිතවිලි පහළ වෙනකොට ඒ කියන්නේ ඊට පස්සේ අපි කරන්නේ ඒක අකුසල සිතවිලි එන්න දෙන්න හොඳ නැහැ. ඒක ඉඳ දෙන්නේ නැහැ. අකුසල සිතවිලි තියාගෙන මේ චිත්තානුපස්සනා කරනවා කියලා එකක් නැහැ. අකුසල සිතවිල්ලක් આવත එක පාඩුවක්. ඒවයි ඒකත් මෙනෙහි කරලා කොහොම හරි ඒක හරව ගැනීම කරන්නේ. ඒ අකුසල චිත්තෝත්පාදයේ භවනා මොහොතක් නෙවෙයි මතක තියාගන්න. ඒක භවනාන් එළියට ගිය මොහොතක්. දැන් සමහරුන්ට හිතෙනවා මේ චිත්තානුපස්සනාව වඩනකොට අකුසල සිත් නෑ. අකුසල සිත පහළ වෙන මොහොත භවනා කරන මොහොතක් නෙවෙයි. ඒක පිරිහිච්ච මොහොතක්. නමුත් අපි ඒකත් කොහොම හරි චිත්තානුපස්සනාවට හරව ගැනීම කරන්නේ. භවනා මෙන්න කුසලයෙන් කරන්නට ඕන එක. ඒ නිසා තමයි සාමාන්‍යයෙන් දැන් ඔහම ගොඩාක් සීයාවට පස්සේ අවධානයෙන් ඉන්නකොට මොන සිතවිල්ලක් පහළ වෙන්නේ නැහැ වගේ තේරෙනවා. ඒක නමුත් කුසල සිතේ ඉලයි නැවත නැවත හට ගන්නවා. බලන් ඉන්න සිත කියලා එකක් තියෙනවා. එතකොට සමහරට කියනවා මගේ හිතේ හිතවිලි එන්නේ නැහැ. එහෙම එකක් නෙවෙයි සිතවිල්ලේ. බලන් ඉන්නවා කියන්නේ සිත පහළ වුණා කියන එකනේ. අරමුණක් තියෙනවනේ මොකක් හරි හිතේ. අවධානයේ තියෙනවනේ. නිදන් ඉන්නකොට කීයට ගිය ඕනම් කෙනෙක්ට මට මොනවද මතක නැහැ. ඒත් ධර්මයේ හැටේ බවන් සිත පහළුණා. එහෙම එකක් නෙවෙයිනේ බලන් ඉන්නකොට සිතේගෙන අර රාග දෝෂ මොහස අනවශ්‍ය අරමුණු වෙන්නේ එකේ කරමුණු වෙන්නේ නැහැ. නමුත් බලන් ඉන්න බව කියලා එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා. එතකොට ඒ නිසා තමයි අපි කියන්නේ මේ සිත් ටික ඉස්සලා බෙදාගෙන හොඳ භාවනා වාක්‍ය ටික හදාගෙන නැවත නැවත මෙනෙහි කරන්න. එතකොට ඔය සිත් අරමුණු වෙන්නේ නැහැ, සිත් පහළ වෙන්නේ නැහැ, එහෙම තර්කෙන්නේ නැහැ. මොකද ලෝභ සිත මෙනෙහි කරා, ඊළඟට ද්වේෂ සිත මෙනෙහි කරා, මෝහ සිත මෙනෙහි කරා, කුසල සිත මෙනෙහි කරා, තීන මිද සිත මෙනෙහි කරා, උද්දච ආපෝ රාබ ලෝභ දෝෂ මෝහ මෙනෙහි කරා. ආපු නැවත 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 මානසිකාරය කරනවා. මේව කරනකොට දැන් අවබෝධය එන්න පටන් ගන්නවා. ඒ තමයි භාවනා මානසිකාරය කියලා කියන්නේ. ඔක තමයි බුදුරජාණන් දේශනා කරේ. රුක් අරඤ්ඤගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉතිපටි සංචික්කිත. මෙහෙම මෙනෙහි කරා. රූපං අනිච්ඡං, වේදනා අනිච්ඡා, සංඥා අනිච්ඡා, සංඛාර අනිච්ඡා, විඥානං අනිච්ඡා. ආපහු රූපං අනිච්ඡං, වේදනා අනිච්ඡා, සංඥා අනිච්ඡා, සංඛාර අනිච්ඡා. මේක නැවත 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 මෙනෙහි කරනවා. ඔක තමයි කරන්නේ භාවනාව කරනවා කියලා. එනිසා චිත්තානුපස්සනාව වඩනකොට ඒ මොහොතේ සිත් පහළ වෙන එක බලනවා කියන එක විතරක් නෙමෙයි චිත්තානුපස්සනාව කියන්නේ. ඒක මේ එක එක සමහර ආචාර්යවරු ඇති කරගත්ත එකක් ක්‍රමවේද. ඒක භාවිතා කරන්න පුළුවන්. ඒ මොහොතේ බලන එකත් චිත්තානුපස්සනාව තමයි. නමුත් අපිට කරන්න තියෙන චිත්ත හරියට ඒක සාර්ථකව කරනකොට ගොඩක් පහසුවෙන් කරගෙන යන්න තියෙන්නේ. ඒ සිත් ටික බෙදාගෙන සිත් මෙනෙහි කරගෙන යන්නට ඕන. අතීත අරමුණු මෙනෙහි කරන්න, පහළ විය හැකි අරමුණු මෙනෙහි වෙසිට මෙනෙහි කරන්න. ඒ තමයි භාවනා පරිපූර්ණ. එතකොට හැම ඒ මුළු වරුවේම භාවනාව සිද්ධ වෙනවා. සමහරට හිත පිට යනවා මානසිකාරයේ යද්දී. නමුත් ඒ මානසිකාරය සිද්ධ වුණා කියලා ඥාන විප්‍රයුක්තව හරි භාවනාව වෙලා තියෙනවා. එනේන සිතක් බලනකොට ඒක ගැටලුවක් නෙවෙයි. නමුත් සමහර ලාවට හිත හොඳට ඒකට හුරු වුණාට පස්සේ මොකක්වත් නැහැ වගේ දෙනස චිත්තානුපස්සනාව වෙන්නේ නැහැ වගේ නේද? එතකොට කරන්න තියෙන්නේ බලන් ඉන්න හිත නැවත හිතන්නට ඕනේ. බලනවා 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 කියලා මෙනෙහි කරන්න. මේක හුතු සිතක් සිතක් කියලා මෙනෙහි කරන්නට ඕනේ. ඒක හරියට තේරෙන්නේ නැත්නම් ගොඩාක් කම්ප්ලිකේෂන්ස් එන්න පුළුවන්. එහෙම නැත්නම් චක්කුසෝත ගාන ජීවහා කාය විඥාන මෙනෙහි කර කර කරන්නට වෙනවා එහෙමනම්. එනිසා මේ මොහොතේ සිත බලන එක ඔය එදිනෙදා වැඩ කටයුතු වලදී කාර්යාලයේදී එතනදී අවධානය තියාගන්න. සිතක් ආවත් කෙලින්ම ලෝභ දෝෂ මොහ සිතක් ආවත් කෙලින්ම ඒක අකුසල සිතක් කියලා මෙනෙහි කරන්න. කුසල සිතක ඉන්නකොට විටින් විට මේ කුසල සිතක් තමයි පහළ වෙන්නේ. මම කුසලයක් කරනවා නෙවෙයි කියන එක විටින් විට මෙනෙහි කරන්න. භාවනා පරියන්කේදී සිත් ටික හොඳට බෙදාගෙන භාවනා වාක්‍යයක් කර මං කීවා වගේ හදාගෙන ඒක නැවත නැවත මනසිකාර කරන්නට ඕනේ. හැබැයි ඒක පුදු මනසිකාර නෙමෙයි. මේ වෙලාවේ ලෝභ මූල සිත අල්ලගන්න දැනගන්නට ඕනේ. ද්වේෂ මූල සිතක් ද්වේෂය ආපු මොහොතක් සිහි කරන්නට ඕනේ. ඒ වෙලාවේ ඇතිවෙච්ච හැඟීම සිහි ඇති කරගන්නව නෙවෙයි සිහි කරන්න. ඒක සත්වයේ පුද්ගලයක් නෙවෙයි ද්වේෂ මූල සිතක්. මෝහ මූල සිතක්, කුසල සිතක් කියලා මෙනෙහි කරන්නට. ඕන්නම් ඒ ඔක්කොම මෙනෙහි කළා කුසල සිත තාපි අතිරේක කුසල සිත කියලා විදර්ශනා කුසල සිත කියලා. විදර්ශනා කරපු හැටි සිහි කරලා මම කරන්නේ වෙයි විදර්ශනා සිතක් පහළ වුණා කියලා මෙනෙහි කරනවා. මේක කාලයක් කරන්නට ඕනේ පින්වතුනි. කාලයක් කරන්නේ අපි දුක් කරේ නැහැ කියලා ඒත් ඒ උපනිශ්‍රේ තියෙනවා. මේක නැවත නැවත කරනකොට හිතන්න එපා මේ එකපාර ඥානෙ එහෙම නෙවෙයි. මේ කාලයක් කරනකොට තමයි හිත තුල ආත්ම සංඥාව යටපත් වෙන්නට පටන් ගන්න. තමන්ට ඉව සැහැල්ලු භාවය වෙනදා වගේ ඇලෙන්නේ නැති බව, ගැටෙන්නේ නැති බව, කලබල වෙන්නේ නැති බව මෙන්න මේවා සහ එක එක වෙලාවලට ඥාන උපදින්න පටන් ගැනීම සිද්ධ වෙනවා. මේ කාලය ඇතිසේ කරගෙන යන්නට ඕන. ඉතින් මේව තමයි අපි චිත්තානුපස්සනාව සිද්ධ කරන්නේ. ඒතර ඒක තමයි බුදුනස් දේශනා කරේ. ඉද බික්ඛවේ බික්ඛු චitte චිත්තානුපස්සී විහෙරති. මේ සිත් ලෙස බලමින් වාසය කරනවා. ආතාපි සම්පජානෝ. මේක වීරියෙන් කරන්නට ඕන. කෙලෙස් තවන වීරියෙන්. ඒක එක තැන්වල හිත යව යව එක එක දවල හිත හිත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හොඳටම හිත ගැන බල බල හිතට අවධානය දෙමින් ආතාපි කෙලෙස් තවන වීරියෙන් කෙලෙස් වලට ඉඩ දෙන්නේ නැතුව මේක කරන්නට ඕන. ඒ වගේම දෘෂ්ටි මානාදී ඇති නොවන මේ සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි කියලා මෙනෙහි කරන්න. සම්පජානෝ නුවණින් යුක්තව මෙනෙහි කරන්න. මේ සත්‍ය පුද්ගලයෙක් නෙවෙයි මෙතන තියෙන්නේ ධර්ම සමූහයක් විතරයි කියලා මෙනෙහි වෙනවා. සම්පජානෝ සතිමා සිහියෙන් ඉන්නට ඕනේ. හිත පිට යන්න දෙන්න බෑ. ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. තමන්ගේ సంతානෙහි ලෝභ දෝෂ ඇති නොවන පරිද්දෙන් ඒවා දුරු වෙන පරිද්දෙන් ඝාතනය වෙන පරිද්දෙන් මේ චිත්තාන චිත්තේම නැවත නැවත මෙනෙහි කරමින් කාලය ගත කරනවා. මේ කතා කරේ චිත්තානුපස්සනේ මුල්ම පියවරගෙන. ඊට පස්සේ හේතුඵලයේ බැලීම, අනිත්‍ය දුක් අනාත්ම බැලීම, උදේවයි බැලීම, අවසානයේදී ඥාන ටික ඇති කරගෙන මාර්ග ඥානයේ දක්වා මේක දියුණු කරගෙන යන්නට පුළුවන්. ඉතින් ඒක සාමාන්‍යයෙන් අද බොහෝ අය මේක ආරම්භයක් ලෙස කරන නිසා ඒකට උපදේශයක් ලෙස තමයි මේක සිද්ධ කරන්න යෙදෙන්නේ. හැම දිනාටම මේ චිත්තානුපස්සනා බඳ වූ භාවනාවන් සිද්ධ කරගෙන තමන්ගේ මේ බුද්ධෝත්පාදයෙන් ලැබුණා වූ බුද්ධෝත්පාදයෙන් විදර්ශනා ප්‍රතිසංයුක්ත කුසල් සිද්ධ කරගෙන මේ ලැබුවා වූ බුද්ධෝත්පාදේ සඵල කරගන්නට, මහත්ඵල කරගන්නට, අමෝග කරගන්නට, නොසිස් කරගන්නට සියලු ශක්තිය, ධෛර්යය, වාසනාව නුවඩුව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ දේශනාව සිද්ධ කරවන්නට යෙදුනේ නදීකා කළුපහන මහත්මියගේ ආරාධනාවෙන්. එතුමියත් එතුමියගේ ස්වාමි පුරුෂයා වන මනෝජ් කණ්ණංකර මහත්මයා සහ චතුස්සදී කණ්ණංකර දියණිය යන කීප දෙනාම එකතු වෙලා තමයි මේ ආදායකත්ව ආරාධනාවන් සිද්ධ කළේ. ඔවුන්ගේ බලාපොරොත්තුව තමයි සුජීවත්ව වෙසෙන මල්ලිකා කළුපහන මහතාටත්, සෝමසිරි කළුපහන මල්ලිකා කළුපහන මහත්මියටත්, මෞතුමියටත්, සෝමසිරි කළුපහන පියතුමාටත් එන දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසත් මේ කුසල් හේතු වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් තමයි මේ කුසල් සිද්ධ කරන්නේ. ඉතින් ඒ දෙමව්පිය දෙදෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා, චිරජීවනයේ සිද්ධ වේවා, සියලු සම්‍යක් ප්‍රාර්ථනා සිද්ධ කරගෙන නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. විශේෂයෙන්ම මේ දිනවල අසනීපෙන් පසුවන මල්ලිකා කළුපහන මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පවුලේ සියලුම සහෝදර සහෝදරියන්, දූ දරුවන්, පුංචි අම්මා, බාප්පා ඇතුළු පවුල්වල සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ හා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. පරලොව සැපත් කරුණාසේන කණ්ණංගර පියතුමාටත්, AKD සෝමවති මවටත්, ඇල්බර්ට් මලල්ගොඩ, මිරායා මලල්ගොඩ, අගෝසින්හෝ කළුපහන කියන සහ විලිසිඳි සිඳහාමිනේ යන කළුපහන, විලිසිඳ හාමිනේ කාමිනේ කළුපහන යන ආච්චි අම්මලා සහ සීයාලා සීයලාටද මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ සියලු කුසල් හේතු වේවා නම් සඳහන් කළ සියලුම ඥාතිවරු තමන්ගේ දුවා දරුවන් විසින් සිද්ධ කරන්ට යදුනා වූ මේ කුසලයේ අනුමෝදන් වීමෙන් සුවපත් වේවා, දුකෙන් අත මිදේවා, නිවනින්ම සැනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු සිල්ගුණ පුරණ මහා ආර්ය මහා සංඝ රත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධය සිද්ධ වේවා. සියලුම රට ලෝක වාසීන්ගේ සියලු යහපත පිණිසත් මේ කුසල් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් ඒ වගේම අවසාන වශයෙන් නදීකා කළුපහන මහත්මියටත්, මනෝජ් කණ්ණංකර මහත්මයාටත්, චතුසදීදී කණ්ණංකර දියණියටත් සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. සියලු ලෞකික ආධ්‍යාත්මික ගුණයන් දියුණු කර ගැනීමට නිදුක් නිරෝගී සුව සැලසේවා. බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණයට ඉඩ සලසා දීමේ මේ කුසලයෙන් සසර වසනාතුරාවට සම්මා දිට්ඨියෙහි පිහිටා ගුණධර්ම පූර්ණේ කරමින් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා සුවසේ පාරමී සපුරා නිවනින් සැනසෙන්නට ලැබේවා ලැබේවා කියලා විශේෂයෙන් මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් හැම දිනාගේම නමින් මිය පරලොව ගිය ඥාති වර්ගයා මේ පින් අනුමෝදන් වෙත්වා, දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා සියලු මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද, සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් රක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින්ම නිවනින්ම සැනසීම ලබත්වා කියලා දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. හිතාහිත මැදහස් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ඒ ධර්ම දේශනාවට දායකත්වයේ දරුවා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, ආරාධනාවන් කළා වූද, ධර්මශ්‍රවණය කළා වූද හැම සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනය වේවා, සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා, කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙත්නම් ඒ සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු අසීමිත ගුණානුභාව සුරක්ෂා බලයේ නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ඝටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත් නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන් ආත්ම භාවයන් හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණක් ඥානය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතු උපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවා ගමු. ඒ වගේම අන්තර්ජාතික තේරවාද ධර්මායතනයට මහා උපකාරයක් සිද්ධ කරන ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කරන අප කල්යාණ මිත්‍ර කටාන ගංගාරාම භාවනා මධ්‍යස්ථානාධිපති කොස්කොඩ සමත සීල ස්වාමීන් වහන්සේ අද රාත්‍රියේ ශල්‍ය කර්මයකට භාජනය වෙනවා. ඉතින් උන්වහන්සේටත් මේ අපි සිද්ධ කරන්නට යෙදුනා වූ මේ ධර්ම දේශනාමය කුසලයෙන් නිදුක්ව නිරෝගී වේ ශල්‍ය කර්මයේ කිසිදු බාධාවකින් තොරව සිදු කරන්නට වෛද්‍යවරුන්ටත් ඒ සියලු නුවණැස පහළ වේවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා. රත්නත්‍රය ආශිර්වාදයේ නුවඩුව ලැබේවා. ස්වාමින් වහන්සේට ඉතාම පහසුවෙන් නිදුක්ව නිරෝගීව නැවත ඒ ආරණ්‍ය සේනාසන බලා එන්නට සියලු නිදුක් නිරෝගී භාවය නුවඩුව ලැබේවා කියලා විශේෂයෙන් මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු.